ඇයි කියන එක තමයි සමුදය කියන්නේ නේද?
දැන් දුකයි දුක්ඛ සමුදය
දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියනවා. දුකයි දුක ඇති වෙන්න හේතු හටගත්තේ කොහොමද? මොනවා නිසා කියන එක තමයි සමුදය. දුක කියන එක තේරුම් ගත්තොත් ඒ දුකට හේතුව ඇයි මේ දුක හටගන්නේ නේද? ආර්ය දර්ශනයේදී දුක කියන්නේ මොකක්ද? දුක්ඛාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? සංඛාර. හරි. දුක ජාති තුනක් තියෙනවනේ. මොනවාද? දුක්ඛ දුක්ඛ, පරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛ කියන්නේ අලෙලෙන්නේ. අපිට දුක් දෙන දෙයක් තියෙනකොට දුකයි. ඒ දුක්ඛ දුක්ඛේ ලක්ෂණය තමයි ඒ දුක පවතින තා ඒක තියෙන තාක්කල් දුකයි. ඒක නැති වුණොත් එහෙනම් සැපයි. ඔයි ඒ දෙකම එතකොට ඒ සැප විතරක් ලෝකෙටයි තියෙන්නේ නෙමෙයි දුකත් ලෝකෙටයි තියෙන්නේ. සැප විතරක් ලෝකෙටයි තියෙන්නේ බෑ. එහෙනම් ඒ එච්චර වෙලා විඳපු දුක ලෝකෙටයි තියෙන්නේ නැද්ද එතකොට? දැන් ලෙඩක් වෙලා දුක විඳිනවා නේද? මේ ලෙඩේ සමීප වෙනකොට ඒ දුකට මොකද වෙන්නේ? දුකයි කරන්නේ. සැපයි. එහෙම නේද? ඒක දුක් වේදනාවේ ස්වභාවය. දැන් දුක් වේදනාවක් තියෙනකොට සැපද දුකද? දුකයි. දුක් වේදනාව අයින් වෙනකොට සැපයි. අර දුකට සාපේක්ෂව සැපක් තියෙන්නේ නේ. මෙච්චර කල් තිබුණ දුක, මෙච්චර වෙලා තිබුණ දුක දැන් ඉවරයි. ඒක එහෙම නේද? එහෙම තමයි. චූල වේදල්ල සූත්‍රයේදී ඔක විස්තර කරනවා වේදනාව ගැන. දුක්ඛ වේදනාවේ දුක මොකද්ද? දුක්ඛ වේදනාවේ සුඛය මොකද්ද? තිති දුක්ඛ විපරිණාම සුඛ. දුක්ඛ වේදනා තිති කියන්නේ පවතිනකොට. නේද? පවතිම දුකයි විපරිණාමය සුඛය. නේද? දුක්ඛ වේදනා. ඒ වගේ සැප වේදනාව ගත්තොත් තිති සුඛ. සැප වේදනාව තියෙනකොට හොඳයි. කල්පීම හොඳයි සුඛය. ඒක නැති වෙනකොට දුකයි. නේද? තිති සුඛ විකරිණාම දුක්ඛ. සුඛ වේදනාව. අදුක්ඛම සුඛ වේදනා. ඒක දන්නේ නැහැ. ඈ? සකත් නැහැ දුකක් නැහැ. ඒක තිබුණා. හරි එතකොට දැන් යන්නේ දුකයි. දැන් ඔය කතා කරේ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි කියන දෙක. ඈ? මේ පැතුණත් මොකද විපරිණාම වුණත් මොකක්ද? ඔතේ ඒ කතා කරපු සැපයි දුකයි ඒ දෙකම ලෝකෙටයි නේද? ලෝකයා අත්විඳින ස්වභාවය. ତොට ඒගොල්ලෝ හිතන්නේ මේ දුක් වේදනාව නැති කරගත්තොත් සැපයි. නේද? අපි හිතටම බඩගින්න වෙලා ඉන්නවා. මොකද කරන්නේ? දුක් වේදනාවක් නේ. උසදීන්නේ එන වේදනාව. දැන් ඒකට විසඳුම මොකද්ද? කෑම කන්නේ. ඒතර දුක් වේදනාවට මොකද වෙන්නේ? ඉතින් ඥානය. වැඩ පිළිනා. ඒතර දුක් වේදනාව ඉවරයි නේද? සතරයි. නේ. ඒකනේ ඔය කරන්නේ ජීවිත කාලෙම ඕක තමයි කරන්නේ. දැන් එක විදිහකට ඉඳලා ඔන්න කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා මොකද කරන්නේ? ඉරියව්ව වෙනස් කරනවා. ඇයි වෙනස් කරන්නේ? සතර වේදනා දුක් වේදනා වයි කරලා සතර වේදනා කරා. නේද? ඇයි? ඒ දුක් වේදනා තිති දුක්. විකිරණ එතකොට ලෝකයා සාමාන්‍ය ලෝකයේ අය දන්න විසඳුම ඕක තමයි. නේද? ඉරියව් වෙනස් කර කර ඉන්නවා. හරි. අතනින් එහාට දෙයක් තේින්නේ. ඒ කියන්නේ දැන් මේ తాවකාලික විසඳුමක් නෙද්ද? දැන් බඩගිනින් නැහම කෑම කෑවහම හරි. දැන් ආයි බඩගිනින් වෙන්නේ නැද්ද? වෙනවා. ඉතින් ආයි කෑම හොයන්න. ඔක තමයි ජීවිත කාලෙම ඔක තමයි කරන්නේ. ඊළඟට එක විදිහකට අන්න හරි සැපයි කියලා පුටුවක් එහෙම වාගෙන වාඩි වුණා. දැන් ටිකක් වෙලා යනකොට දුකයි. දැන් ඉරියව් වෙනස් කරන්න වෙනවා. දැන් හිතගෙන හිටියනා නේ හොඳයි කියලා හිතන. හිතගෙන ටිකක් වෙලා ඉන්නකොට ආයේ වාඩි වෙන්න ඕන වෙනවා. හිතගෙන ඉන්නකොට අමාරු. නේ? එතකොට අපි අර මේ දීපු විසඳුම ස්ථිර එකක්ද තාවකාලිකද? තාවකාලික. තවත් දුකක ආරම්භයකට නේද පැනලා තියෙන්නේ. සතයි කියලා හිතාගෙන තව දුකකට ආරම්භය. එතකොට ඒක මේ ආර්ය දර්ශනය නෙවෙයි. නේද? අනාර්ය. ආර්ය දර්ශනයේ කියෙත් මොනවාගේ විසඳුමක්ද හොයන්න ඕන? ස්ථිර ආයේ දුක ඇති වෙන්න බෑ. එතකොට මේ හොයපු විදිහ ලෝකෙටයි. ඔය විදිහට හොයලා ඔය දුකෙන් බේරෙන්න බෑ. දැන් ඕගොල්ලෝ ටිකක් භාවනා කරනකොට ඉස්සෙල්ලා භාවනා කරලා තියෙන පොඩ්ඩක් රිදෙන්න ගන්නකොට මොකද කරේ? ඉරියව වෙනස් කළාද නැත්නම් එහෙමම හිටියා? එහෙමම හිටියා නේද පොඩ්ඩක්? ඈ ඉවසගෙන හිටියා ටිකක් කියලා. මුලින් දැනෙනවා පොඩ්ඩක් රිදෙන්න ගන්න. ඒක ගණන් ගන්න නැතුව හිටියා නේ. ටිකක් වෙලා යනකොට දැනෙන්නේ. දැන් ඉරියව වෙනස් කළාද? නැහැ. අපි දැන් භාවනා නොකරන වෙලාවක නම් පොඩ්ඩක් රිදෙනකොට දඟලනවා. එතකොට හෙව්වේ රෝගෙටයි පිට. දැන් භාවනා කරන්න වාඩි වෙලා ඉද්දි ත්‍රිදුමක් ආවා. හිතයි ඒකට මොන වුණාද දන්නේ නැහැ. හෙල්ලුනේත් නැහැ. නේද? දැන් අන්න ඉරියව්ව වෙනස් කරනවට අමතරව තවත් විසඳුමක් එතන තිබිලා තියෙනවා. නේද? එතන ඉරියව්ව වෙනස් කරන එක විතරක් නෙවෙයි විසඳුම. ඒක ලෝකෙටයි දඟල දඟල ඉන්නවා. නේද? එහෙම නැතුව නිශ්චලව ඉඳලත් මේ වේදනාව අයින් වුණා නේද? අඩු වුණා නේද? දන්නේම නැතුව. එහෙනම් ඉරියව්ව වෙනස් කිරීමට අමතරව වෙන පැත්තකුත් තියෙනවා. නේද? හොඳ සමාධියකට ගියා නම් එහෙනම් ඔක හොඳට අත්දකින්න. දැන් කීදි කිරිතනවා. ආ පැයක් වුණත් ඉන්න පුළුවන්. හෙල්ලෙන්නේ නැති. කිසි වේදනාවක් නැහැ. එතකොට මොකද වෙලා තියෙන්නේ? දැන් මුලින් අර ජීවිත කාලේ හොයපු විසඳුම නෙමෙයි දැන්. දැන් මොකකින්ද විසඳුම දුන්නේ? මනසින්. සිත එකඟ කරලා. සමාධි කළා. හිත එකඟ කළා. දැන් වේදනාවට හිත යන්නේ නැහැ. හරි. ඒකට අන්න සමාධිය තුලිනුත් විසඳුමක් දෙන්න පුළුවන්. එතකොට දැන් මේ එතන තිබුණ දුකට මොකද වෙලා තියෙන්නේ? ඒ දුක දැන් දැනෙන්නේ. උපේක්ෂා සාගතේ. එතකොට දැන් දුක් වේදනාවට අපි මුලින් දැකපු විසඳුම සැප වේදනාව. ඒක අනාර්ය. මොලෝකයා දකින්න විදිහ. හැබැයි හිත සමාධි කළොත් ඒ විසඳුමක් තියෙනවා. ඒක අනාර්ය වුණාට අරකට වඩා හොඳයි. ලෞකික නිවි. හරි. දැන් දුකෙන් සැපට පණින එක නෙමෙයි අපි උපේක්ෂා සාගත කරලා. මේ වේදනාව වේදනාවක් විදිහට ගන්න ගතිය නැවැත්තුවා උපේක්ෂා. නේ. සමාධියෙන් එනවා උපේක්ෂාව. තය අදුක්කම අසුක කියන්නේ. දුකකුත් නැහැ සැපේකුත් නැහැ. සැපේතමන්නේත් නැහැ නේද? අදුක්කම අසුකයකට ආවා. ඔව්. අදුක්කමයි දුකකුත් නැහැ. අසුක කියන්නේ සුකේකුත් නැහැ. ඒ දුකකුත් නැත්නම් සැපකුත් නැත්නම් අපි කියන්නේ උපේක්ෂාව කියලා. මෙතන. ඔව්. හැබැයි ඒක තාම මේ ලෝකෙට අයිති. විදර්ශනාවක් කළා නෙවෙයි. හැබැයි ලෝකෙට අයිති දැන් අර සැපට පණිනවට වඩා උපේක්ෂා පැත්තෙන් සිරුමක් තියෙනවා. ඒ සමාධිය. ඔක ධානා මට්ටමට වැඩුවොත් තව ඉහළයි. ඒත් ලෝකෙට අයිති. නැත්නම් චතුරික ධානයට විතර වැඩුවොත් හොඳටම උපේක්ෂාව අත්විඳින්න පුළුවන්. ඔව්. රක්ම ලෝකෙ යන්න ඕනේ නැහැ. උතන ඉඳන් ඒක අත්දකින්න පුළුවන්. චතුර්ථ ධානයේ වඩාගත්. ඒ උපේක්ෂාව කියන එක හොඳටම අත්විඳින්න පුළුවන් සතරවෙනි ධානය. ඒකට සැප දුක් කතාවක් නැහැ. සංඥා නැති වෙන්නේ නැහැ. ඒ උපේක්ෂාව තියෙනවා. ඒවා තියෙනවා. ඒවා නැති වෙන්නේ නැහැ. එකම දේ අර සැපයි දුකයි කියන එකට නොදැනී නෙමෙයි දැනෙනවා. ඉන්න බව දන්නවා. එනකට අර සැප දුක දෙකට අන්ත දෙකට දාන්න. ඔහි ඉන්න පුළුවන්. මධ්‍යස්ත. උපේක්ෂා. එතකොට මේ උපේක්ෂා වේදනාව. එතකොට මේ චූල වේදනා සූත්‍රෙදි කියනවා දැන් සුඛ වේදනාවේ අනුසය වෙලා තියෙනවා රාගය. අපි කැමති ඒක. දුක්ඛ වේදනාවේ අනුසය පටිගය ගැටෙන හරි දුක්ඛ වේදනාවේ අනුසය පටිගය පටිගාමසය සුඛ වේදනාවේ අනුසය ඒ කියන්නේ හැංගිලා තියෙනවා රාගේ රාගානුසය කැමැත්තක් තියෙනවා උපේක්ෂා වේදනාවේ ඒකෙත් අනුසයක් තියෙනවා. ඒක මෝහය නෙමෙයි කියන්නේ අවිජ්ජා අනුසය. අවිද්‍යාව තියෙනවා. ඇත්ත දැනගෙන නිවේ. ඔව්. ඒ උපේක්ෂාවේ හිටියට එතන තාම අවිද්‍යාව තියෙනවා. අවිජ්ජා අනුසය. මුලාව තියෙනවා. හැබැයි දැන් අර දුකයි සැපයි දෙකට වඩා පොඩ්ඩක් ඉහළයි මේක. මනස උසස් ගතියක් තියෙනවා. දඟල දඟල ඉන්නා නෙවෙයි. සමාධියකට සමවැදිලා ඉන්නකොට. නේද? ඒ වෙන විසඳුමක් කර සැප පස්සේ දුවනව නෙවෙයි. උපේක්ෂා ගතිය. හරි. එතකොට ඒ ඒකෙන් තමයි අර ලෝකේට අයිති මට්ටමින් යන්න පුළුවන් ඉහළටම බ්‍රහ්ම ලෝකවලට යන්න පුළුවන්. ඔව්. උපේක්ෂාව හොඳට වැඩුවොත් ඒ සතර බ්‍රහ්ම විහරණ මට්ටමට එන්න පුළුවන්. සතර බ්‍රහ්ම ලෝක මට්ටමට යන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙනවා අවිද්‍යානසය. තාම සසරෙන් ගැලවෙන පැත්තට වැටිලා නැහැ. එතකොට මේ උපේක්ෂාවෙත් අවිද්‍යාව තියෙනවා කියලා දැනගන්නකොට විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව තියෙනවා කියලා දැනගන්නේ විද්‍යාවෙන්. එතකොට ඊළඟ ප්‍රශ්න ටිකක් අහනවා දැන්. සුඛ වේදනාවේ දුක්ඛ වේදනාවේ පටිභාගය මොකක්ද? කියන්නේ අනිත් භාගය වගේ. පටිභාගය. දැන් දුක්ඛ වේදනාවේ පටිභාගය තමයි සුඛ වේදනා. සුඛ වේදනාවේ පටිභාගය තමයි දුක්ඛ වේදනාව. උපේක්ෂාවේ පටිභාගය මොකක්ද? දැන් උපේක්ෂාවේ පටිභාගය අවිද්‍යාව. අවිද්‍යාවේ ප්‍රතිභාගය අවේක්ෂා. උපේක්ෂාව නෙමෙයි විද්‍යාව. අන්න එතන වෙනසක් වෙනවා. උපේක්ෂාවේ ප්‍රතිභාගය අවිද්‍යාව වුණාට අවිද්‍යාවේ ප්‍රතිභාගය විද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාව නිතත් විද්‍යාව. ඒ කියන්නේ එතනින් වෙන පැත්තකට පාර හදා ගන්න ඕනේ. විද්‍යාවේ ප්‍රතිභාවය මොකක්ද අහන්නේ? විමුක්තිය. તો විද්‍යාව තුළ විමුක්තිය හදා ගන්න පුළුවන්, මිදෙන්න පුළුවන්. හරි. නෑ ඒක නිකන් අර විරුද්ධ පැත්ත වගේ. දැන් පොල් ගෙඩියක් දින්නහම එක භාගයක් තියෙනවා ප්‍රතිභාගය කියන්නේ අනිත් භාගය. කොල් බෑයි අනිත් දැ ඒ වගේ. පටි භාගය. පටි කියනකොට විරුද්ධ. එතකොට දැන් අවිද්‍යාවේ ප්‍රතිභාගය විද්‍යාව, විද්‍යාවේ ප්‍රතිභාගය විමුක්තිය. විමුක්තිය කියන්නේ මොකද්ද? මිදෙනවා. දැන් මොනවයින්ද මිදුනේ? වේදනාවෙන්. සුඛ දුක්ඛ උපේක්ෂා ඔක්කොගෙන්ම මිදෙන්න පුළුවන් විද්‍යාව තියෙනවා. හරි. ඒ මිදුණ දෙයක් තියෙනවා නේද? දතේරු දෙයක් තියෙනවා නේද? මිදුණ. විමුක්තිය. විමුක්තිය ප්‍රතිභාගය මොකද්ද කියලා අහනවා. විමුක්තිය ප්‍රතිභාගය නිවන. දැන් මිදෙන්න දෙයක් තිබුණානේ. මිදීම ගැන කතා කරන්නත් නෑ නිවුණට පස්සේ. නිවීමේ ප්‍රතිභාගය මොකක්ද කියලා අහනවා. අනේ ප්‍රශ්නේ ඉක්කොවන්න ගියා. එතනින් හැර ප්‍රතිභාගයක් නැහැ කියලා කියනවා. කවුද මේ කියන්නේ? චුල්ල වේදල්ල සූත්‍රයේ විෂාකට කියනවා ධම්මදී. ධම්මදින්න යනකොට රහත් විෂාක අනාගාමී. නේද? ඒක අනාගාමී එක්කෙනා ප්‍රශ්න අහනවා, රහත් එක්කෙනා උත්තර දෙනවා. හරි. ඒකෙන් තේරුම් ගන්න මොකක් හරි එතන දැන් අපිට වැදගත් වෙන්නේ දැන් අන්න දැන් සතේ ඉඳගෙනත් නෙමෙයි, දුකේ ඉඳගෙනත් නෙමෙයි මේ විමුක්තියට මාර්ගය, නිවනට මාර්ගය හදාගන්න පුළුවන් උපේක්ෂා මට්ටමින්. එහෙනම් හිත සංසුන් කර ගැනීම වැදගත් වෙනවා මේ නිවන් මාර්ගේ පාදගන්න. නේද? ඔව් නිවන් දොරටුවක්. හැබැයි උපේක්ෂාවේ තියෙන අවිද්‍යාව කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගන්නකොට විද්‍යාව පහළ වෙනවා. එතකොට ඒකෙනුත් නිදෙන්න පුළුවන්කම තියෙනවා. උපේක්ෂාවෙන් නිදෙන්න පුළුවන්කම තියෙනවා. විමුක්තිය. විමුක්තිය කියන්නේ නිවන නෙවෙයි. විමුක්තියේ ප්‍රතිභාගය තමයි නිවන. අය ඔය පෙන්නන්නේ දැන් විදර්ශනයට. අපි උපේක්ෂා කරගන්නකම් සමතේනේ හිටියේ. දැන් සමතෙන් එහාට යන හැටි තමයි. ඔව්. ඒ විදර්ශනාවට හරවන හැටි. මොන වගේන් හරි මිදුණා. කෙලෙසුන්ගෙන් මිදුණා කිව්වත් නිවන නිවේ හැට. ඇයි? ඒක තාම ලෝකෙට ආйти. මිදුණා කිව්වට ආයේ ඇති වෙන්න පුළුවන්. ආයේ භාවනාවේ ප්‍රතිභාග නිමිත්ත වෙන එක. හිත එකඟ කරගෙන යනකොට අර නිමිත්තක් පේන්න ආරං උද්ඝාන නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත මේ විදිහට එහෙම සඳහන් වෙන ටිකක් තියෙනවා. මේ අර ධාන අරමුණක් සකස් කරගන්න එක. හුඟක් වෙලාවට එන්නේ කසින භාවනාවල. අපි එළියක් හරි පාටක් හරි දිහා බලාගෙන නිමිත්තක් හදාගන්නවා. ඊළඟට ඒ නිමිත්ත දිහා බලාගෙන ඉඳලා තමයි අනිත් ධ්‍යාන වලට යන්නේ. ඒ ඕන සමතකම තමයි කවුද කියන්නේ. ආනාපාන සතිය නෙමෙයි. ඒ කියන්නේ ආනාපාන සතිය සමතේ. විපස්සනා වේදී ඒ කතා නැහැ. දැන් මෙතන මේ විදර්ශනාවට හරවන හැටි කතා කරනවා. විදර්ශනාවට හරවන්න තමයි අර අහපු ප්‍රශ්නේ වැදගත් වෙන්නේ. සමුදේ ධම්මානුපස්සී වෙන්න ඕන. ඕකෙත් සමුදේ හොයා ගන්නවා. නිමිත්තක් තියනවා නම් ඒකෙත් සමුදේ හොයනවා. සමුදේ ධම්මානුපස්සී වුණොත් විතරයි විදර්ශනා. ඒ සමුදය ධම්මානුපස්සී වුණ ප්‍රදර්ශනාව වෙන්නේ. ඒක තමයි ඒ සතර සතිපට්ඨානෙම තියෙන්නේ. සතර භාවනාව ආරම්භ කරන්නේ සමුදය ධම්මානුපස්සී කියන තැන. සමුදය හොයාගත්තොත් අපිට නුවණක් එනවා. සමුදය කියන්නේ මොකද්ද? හටගත්තේ ඇයි? එතකොට නුවණක් එනවා මේ සමුදය නිසයි ඔය ඵලය. සමුදය නැත්තම් ඵලය ඵලය නැති වෙනවද? හටගන්න බැරි. හටගන්න බැරි. නේ. සමුදය යෙදුනත් ඵලය හටගන්නවමයි. සමුදේ යෙදিলা නැත්නම් ඵලයක් ගැන කතා කරන්නවත් බැහැ. දැන් මෙතන ගිනි දැල්ලක් ගැන කතා කරන්න පුළුවන්ද? බැහැ. අපි ගිනි පෙට්ටියක ගිනි කූරක් ගැහුවොත් එහෙනම් අන්න පුළුවන්. ගිනි දැල්ල. දැන් එහෙම කතාවක් නැහැ. නැහැ. ඉපදිලාවක් නැහැ. ඇයි ඉපදිලා නැත්තේ? හේතු යෙදিলা නැහැ. සමුදේ යෙදিলা නැහැ. සමුදේ යෙදුන් නැත්තම් ඵලයක් ඉපදিলা නැහැ. දැන් ගින්දරක් ඇති වෙලා නැති වුණාද? ඉපදුනේ නැහැ. මේ දෙකෙන් වෙනස දේවල් ගන්නවා. මේ ඇතිවීම නැතිවීම නෙවෙයි මේ කතා කරන්නේ. ඇතිවිලා නැතිවීම ලෝකෙටයි. හරි. දැන් ඉතරක් ඇති වුණොත් එහෙම හේතු යෙදෙන්නේ නැතුව ඇති වෙන්න පුළුවන්ද?
බැහැ.
දැන් ගිනි කූරක් ගැහුවොත් අනේ ගිනි දැල්ලක් පත්තු වෙලා ඕක නිවෙනවා. මේ එතකොට ගිනි දැල්ල ඇති වුණේ ඉබේද?
නැහැ.
හේතු යෙදුණ නිසා. එතකොට ගිනි දැල්ල ඇති වුණා නැති වුණා කිව්වට හටගත්තේ හේතු යෙදුණ හින්දා. මේ අපි සද්දයක්. මේ සද්දය ඇහෙනවා නේද? මේ සද්ද ඇති වුණා නැති වුණානේ. ඇති වුණේ හේතු යෙදුණ නිසා. හේතු යෙදුන්නේ නැත්තම් සද්ද ගැන කතා කරන්න පුළුවන්. බැහැ, හටගන්නේ. මේ ඇතිකල්හි මේ වේ මේ නැත්තම් මේ කියන්නේ සමුදේ නැත්තම් සමුදේ යෙදෙන්නේ නැත්තම් ඵලයක් ඵලයක් ගැන කතා කරන්න බැහැ. ඉතින් ගන්න. ඉදප්පච්චේතාව නැත්තම් පටිච්ච සමුප්පන්න කරා. නැති වුණා නැති වුණා කියන්නේ පටිච්ච සමුප්පාදේද? නැහැ. ඒ ලෝකෙටයි කතාව. සමුදේ යෙදෙනකොට ඵලය සමුදේ දු නැත්තම් ඵලයක් නැහැ. දැන් ඔයගොල්ලෝ මෙහෙම කරන කණ්ණාඩියේ ඉස්සරහට ගිහින් මූණ දිහා බලائیں. දැන් ප්‍රතිබිම්බයක් හටගෙනද නැද්ද?
හටගෙන.
ඒක තියෙනව නැතිවද? නෑ, කණ්ණාඩිය ළඟ ඉන්න තාක් කල් ඒක තියෙනවා. හේතු කියන කම්පලෙ තියෙනවා. දැන් ඇති වෙන නැති වෙන කතාව නෙවෙයි.
මෙතන හේතු වේදනාව
තමයි මේ. දැන් ඔය පටිච්ච සමුප්පන්න බව දැක්කොත් තමයි දහම දැක්කම. පටිච්ච සමුප්පන්න බව දකින්න අනිවාර්ය දෙයක් තමයි සමුදය හොයා ගන්න ඕනේ. හරි, සමුදය ධර්මානුකම්පිත වෙන්න ඕනේ. මේ හටගත්තේ මොනවා නිසාද කියලා හොයා ගන්න. ඒ හොයාගත්තොත් නුවණක් එනවා. ඔය සමුදේ මතයි ඵලය. සමුදේ යෙදුම් නැත්තම් ඵලයක් යෙදිලා නැහැ. හටගෙන නැහැ. හටගෙන නැහැ කියන්නේ නිරෝධය. අන්න හරි. සමුදේ අපි හොයාගෙන යන්න ඕන. අවිද්‍යාව දක්වා හොයාගෙන යන්න දක්ෂ වුණොත් චතුරාර්ය සත්‍ය. දැන් මේක තට්ටු කරපු හින්දා සද්දේ කියලා කිව්වට චතුරාර්ය සත්‍ය නැහැ. සද්දේ ඇති වුණා නැති වුණා ඒක ඒ ලෝකෙට අයිති. දැන් ඔතන තියනද දුක්ඛ සත්‍ය?
නැහැ.
සද්දේ හටගත්තා. ඉතින් දුකයිද? මොකද්ද දුක? සද්දේ හටගත්තට දුක මොකක්ද?
ඒ සද්දයක්
කියලා සද්දයක් කියන්නේ ඒ කියන්නේ සද්දේ බාහිර සද්දයක් කියලා දැනගත්තා. සද්දේ කියලා දැනගත්තා. ඒ සද්දේ තියුණා නැති වුණා කියලා දැනගත්තා. මං අහන්නේ දැන් දුක මොකක්ද? දුකක් තිබුණාද සමුදය? දුකක් නැත්නම් සමුදය කුත් හොයා ගන්න බැහැ. සද්දයක් නැති වුණා කියලා දන්නවා. සද්ද නැති වුණා කියලා දන්නවා. මං අහන්නේ දැන් දුකක් ඇති වුණාද? දුක්ඛ දුක්ඛවත් විපරිණාම දුක්ඛවත් ඇති වුණාද?
නෑ.
සංකාර දුක්ඛ. දැන් ඉතුරුනේ එක සංකාර දුක්ඛේ තමයි. ඉතින් ඒක හොයන්න ඕනේ. දුකාව බෝධ මේ මොහොතේ. ඔව්, සද්දේ හටගත්ත මොහොත කියමුකෝ. ඒ මොහොතේ දුකක් හටගත්තද? හටගත්තේ නෑ. හටගත්තේ නැත්තේ ඔයගලන්ට ලෝකෙට දැනෙන දුක හටගත්තේ නෑ. ඔන්නෝගයි දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි කියන්නේ ලෝකෙටයි. ඒ දුක හටගත්තේ. හරි. හැබැයි දැන් ආර්ය සත්‍ය දුක හටගත්තා. මොකද ලෝකය හටගත්තා. සත්‍ය රූපේ හටගත්තා. සද්දය කියන එක ලෝකෙටයි. සද්දය කියන එක බහිද්ද රූපයන්නේ නේද? සද්දේ තියෙනවා කියලා දැනගත්තේ මොකෙන්ද? කණි. කණ කියන එකත් හටගත්තා, සද්ද කියන එකත් හටගත්තා නේද? අජ්ජත් බහිද්ද දෙකම හටගත්තා. එහෙමයි ලෝකේ හටගත්තා කියන්නේ. ආයතන හටගත්තා. සලායතන හටගත්තා. සලායතන ලෝකේ. ඈ? දැන් බහිද්ද සද්දේ පිළිගත්තා කියන්නේ අජ්ජත් කණත් පිළිගත්තා.
එතනම දුක ඇවිල්ලා.
දුක ඇවිල්ලා කියලා කොතෙන් දන්නවා? දැන් මේක හොයා ගන්න. අපි කියපු අර දැනෙන දුක නෑනේ. කයට දැනෙන දුකවත් මනසට දැනෙන දුකවත් නෑනේ. දැන් දුකක් තියනවා නම් ඕක ගෝචර වෙන්නේ ප්‍රඥාවට. මේ අපේ මෝඩකමට තමයි දුක පේන්නේ නැත්තේ. ප්‍රඥාවට පේන දුකක් තියෙන එක තමයි දුක්ඛාරය සත්‍යය. දුක්ඛාරය සත්‍යය දකින්න නම් ප්‍රඥාව ඕන. ඒක කායටත් නෙමෙයි මනසටත් නෙමෙයි. ඒක ඕන මෝඩයෙකුට දැනෙනවනේ නේද? කායට දැනෙන දුකයි මානසික දුකයි. දුක්ඛාරය සත්‍යය දැනගන්න නම් ප්‍රඥාව වැඩෙන්න ඕන. ඒක බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට කියන්නේ. එන හොයන්න භවයකුත් ඇති වුණා. දැන් අපි හොයන්න ඕන දුක. දැන් ඔය සද්දේ හටගත්තා. ඒ සද්දේ නැති වුණා. ඉතින් අපිට සද්දේ කරදරයක් නම් ඔන්න කියත හැකි දුකක් ඇති වෙලා නැති වුණා. එහෙනම් කරදරයක් උනේත් නැහැ නේද? නැත්තම් සද්දෙට කැමති වුණා නම් එහෙම අපරාධයක නැති වුණානේ. අර හොඳ සින්දුවක් ඇහුණා එහෙම. ආ දැන් ඇහෙන්නේ සින්දුකයි. සුඛය නැති වුණා. දුක් වේදනාවේ සුඛ වේදනාවේ යොට තියෙනවා අර ලෝකෙට ඇති දුක්ඛ දුක්ඛ විචරණ. දැන් මේකෙ තිබුණේ උපේක්ෂා ගතියක් නේ. අපිට අමතෙන් කැමැත්තකුත් නැහැ, ගැටීමකුත් නැහැ නේ. නේද? මේ සද්දේ. අපි ඇහෙන සද්දේ අපිට 아무තු ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. නිකන් උපේක්ෂා වේදනාවක් නේද? උපේක්ෂා වේදනාවේ මොකක්ද අනුසය? අවිද්‍යාව අනුසය. ඔන්න ඔතන තමයි දැන් ධර්ම දකින්න තියෙන තැන. අවිද්‍යාව අල්ලන්න තියෙන තැන. ඒකයි මේකේ මේ උපේක්ෂාවේ තමයි නිවන් දොරටු. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැති වෙන දුක.
ඒ නිමිත්ත තමයි සබ්දේ දැනගන්න. මෙතන අපි දැන් සබ්දේ.
ඊට වඩා ලේසියිනේ කණ ඇහුන හින්දා නේදනගත්තේ. කණ ඇහුන නැත්තම් දන්නේ
නැහැ. ඒ පෙර නිමිත්ත තිබුණ නිසා තමයි කණ
ඇහුනේ. එහෙමද? පෙර නිමිත්ත තිබුණේ නැත්තම් සබ්දේ ඇහෙන්නේ නැහැ. අලුතෙන් සද්දයක් આવුවත් ඇහෙන්නේ නැහැ. ඇහෙන කනක් තියනවා නම් සද්ද ඇහෙනවා. සෝතායතනේ වැඩ කරනවා. ඇසීම සිද්ධ වුණා. ඈ?
ඇසීම ඇසෙන අවසන් ආයතන සද්දයක් කරලා කීක ක්‍රමයක තමයි අවිද්‍යාවේ සම්පූර්ණ මානසික. ඒ විතරයි අපි
කොහෙන් හරි හොයන්න ඕන. දුක හොයාගත්තේ නැත්නම් ධහම දකින්න බෑ. අවිද්‍යානුසය තියෙනවා. ධහම එහෙම කියලා තියෙනවා. දැන් මොකද්ද
අවිද්‍යානුසය?
ආයතන මුලාවක් අවිද්‍යාව තියුණා නම් මුලාවක් වෙන්නවා. දැන් මොකද්ද මුලාව කියලාවත් හොයාගන්න ඕන. ඈ? දැන් සද්ද ඇති උනේ කොහෙද? මේ මයික් එකට තට්ටු කරනවා. එතන තමයි සද්දය තියෙන්නේ. අය සද්දය තියෙන හේතුව මොකද? මයික් එකයි මේ එකට තට්ටු කරන එක. නේ. සද්දෙත් හොයාගත්තා, සමුදයත් හොයාගත්තා. අතන සද්දයක් තියෙනවා. ඒ සද්දය තියුනේ අර මයික් එකේ මොකද්ද? ඇඟිල්ලෙන් තට්ටු කරලා. ඒකනේ සම්පේ. තමාතුලින්ද බැලුවේ. ඔන්න ඔහම තමයි දහමට ගලපන්නේ. සමුදය හම්බ වුණාට ඔය හම්බ වුණේ බාහිරෙන් නේද? බාහිරෙන් ලෝකෙ සමුදය දෙකම බාහිරෙන් හම්බ වුණා. සද්දෙත් බාහිරේ, ඒක ඇති වෙන්න හේතුත් බාහිරේ. ඔය ලෝකේ යන හම්බ වෙන එක. බාහිරෙන් හෙව්වට මේ ඇත්ත දකින්න බැහැ. චතුරාර්ය සත්‍ය දකින්න බැහැ. ඒ චතුරාර්ය සත්‍ය දකින්න නම් කොහෙන්ද අපි සමුදය හොයන්න ඕන? තමාතුලින්. දැන් ඒ සද්දෙට කොහොමද සමුදය තමාතුලින් වෙන්නේ? දැන් මෙතන කණ ඇහෙන්නේ නැති එක්කෙනෙක් හිටියොත් එයාට ඕක හට ගන්නවද?
නැහැ.
එහෙනම් ඇයි අපිට සද්දේ හටගත්තේ? කණ ඇහෙන්න ඕන. කණ ඇහෙන්න. නැහැ, කණ ඇහුන් නැත්නම් ඕක අපේ ලෝකෙට නැහැ. ඒ කියන්නේ කණක් ඉපදුණා. ඒ මොහොතේ කණක්
ඉපදුනා. කණයි ශබ්දයයි සෝත
විඥානයයි සේරම හටගත්තා. කණයි ශබ්දයයි සෝත විඥානයයි සේරම හටගත්තා. තින්නම් සංගති පස්ස. පස්සේ හටගත්තා. පස්ස හටගත්තා නම් වේදනාව තියෙනවා. යං වේදේති තං සංඥානාති. යමක් වේදේද ඒක අඳුරගන්න. යං සංඥානාති තං විතක්කේ. ඒක ගැන කල්පනා කරලා. යං විතක්කේදී තං පපංචේ. ප්‍රපංචත් හද. පතෝ නිදානම් පුරි සම්පපංච සංඥා සංකා සමුදාචරං. සෝත විඤ්ඤේයේසු සද්දේසු. සෝත විඥාණයෙන් දැනගත්තු සද්ද වලට දැන් ප්‍රපංච ටික හැදිලා ඉවරයි. දැන් ප්‍රපංච කියන්නේ මොනවද? කෙලස් වලින් හදපු දෙයක් මඤ්ඤණාම. ඇත්ත ඇති හැටි නෙමෙයි. දැන් වතුරේ බල්ලා කියන්නේ ප්‍රපංචය. වතුරට එබෙන බල්ලට වතුරේ බල්ලෙක් කියන්නේ මඤ්ඤණාමක්. ඇත්ත ඇති හැටි නෙවෙයි. එතකොට එහෙනම් දැන් අපිට උය අර සද්දේ බාහිරේ තියෙන සද්දේ තියෙන කිව්වට හටගෙන නැති වුණ සද්දය. ඒ හටගෙන නැති වුණ සද්ද බාහිරේනේ. එතකොට බාහිර ලෝකේ සද්ද නිසා සකස් වුණා. දැන් බාහිර දෙයක් සකස් කළා. බාහිර දෙයක් සකස් කරපු ගා අජ්ජත්තයක් තියෙනවා. අජ්ජත්තයට සාපේක්ෂවනේ බහිද්ද. ඒ බහිද්ද රූපයක් සකස් වුණානේ සද්දයක් කියලා.
අජ්ජත්තර සාපේක්ෂවයි බහිද්දයක්
තියෙනවා. ඔව්. අජ්ජත්තයක් පැනෙවුවා කියන්නේ බහිද්ද පැනවේ. ඔව් බහිද්ද පැනවුවා කියන්නේ අජ්ජත්ති පැනවිලා ඉවරයි. මම ඉන්න තැනට සාපේක්ෂව නේද? බාහිර කියලා පෙන්න.
ඔව්.
අත ඇහුණා කවුද ඔය සද්දේ තියනවා කියලා දැනගත්තේ
මම
මමත් හටගෙන සද්දේ විතරක් නෙමෙයි සද්දේ අහපු මමත් හටගෙන ලෝකයක් හටගෙන ලෝකයක් හටගෙන සත්වයක් හටගෙන දුක හටගත්තා කියන එක තමයි වෙන්නේ ඒක කටපාඩමනේ මාරයයි දුකයි
දුකයි
සත්‍යයයි යතුයි සත්‍යයයි ලෝකේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියන ඇහැති කල්ලි කන ඇති කල්ලි
ඔව්
ආයතන සිද්ධ වෙන දේ දැන් කන ඇති කල්ලි සිද්ධ වුණ දේ තමයි ඔය සද්ද ලෝකයක් පැනෙවුවා හරි දැන් තව ටිකක් කොන්න දැන් ආයතනේ කනනේ සෝත ආයතනේ නේද සෝත ආයතනේ සෝත ආයතනෙට පුළුවන් එක ක්‍රියාවයි ඇසි සුත කියන එක අහන එක විතරයි දැන් සීම කියන ක්‍රියාවක් සිද්ධ වුණා ඇසි ඇසීම කියන එකට බාහිර තියෙන සද්දේ අයිතිද දැන් බාහිර සද්දයක් තියනවා කියේ කනෙන්ද හිතෙන්ද අහන එක ගැන හිතන්න ගිහින් නේද ඒක කිව්වේ විඥාණයෙන් ඇත්තටම නෑ සද්දේ ඇහුණාට ඒ කියන්නේ සීම ක්‍රියාව වුණාට සද්දයක් ඇහුණා කිව්වේ විඥාණය ඔය සද්දේ ඇහුවේ කනෙන් කිව්වේ විඥාණය ඒ සද්ද ගැනයි කන ගැනයි කියන විඥාණයට දෙන නමක් තමයි මොන විඥාණයද? සෝත විඥාණය. කන ගැනයි සද්ද ගැනයි දැනුවත් කරන විඥාණයට දෙන නම තමයි සෝත විඥාණය. මෙතන
දෙකක්
මොනවද?
සෝත විඥාණය
මනෝ විඥාණය දෙකයි. සෝත විඥාණයෙන් කියන්නේ කනයි සද්දයි කියන මනෝවිඤ්ඤාණයෙන් ගියේ ඔය සද්දේ ගැන තව විස්තර ටික. අපේ පෙර අද්දකින් ටික දාලා. දැන් පෙර අද්දකින් දෙන්නේ නැහැ තාම. කණයි ශබ්දයයි කියලා දැනගන්නේ සෝත විඥානේ. එකයි කණයි ශබ්දේ නිසයි සෝත විඥානේ. ඇසයි රූපේ නිසයි චක්කු විඥානේ. ඒ නිසා කිව්වට උතන් තියෙන පටිච්ච සම්පන්න බව. ඒ දෙපැත්තට. මේ දෙක එකට පිහිටන්නේ. සෝත විඥානේ පස්සේ පහළ වුණා නෙවෙයි. කණයි ශබ්දේ කියන මට්ටමමයි සෝත විඥානේ. හරි. කණයි ශබ්දේ නිසා සෝත විඥානේ කිව්වට කාලපරතරයක් නැහැ. කණයි ශබ්දේ කියලා දැනගන්නේ මොකෙන්ද? සෝත විඥානේ. ඒ දැනගැනීමට දෙන නම තමයි සෝත විඥානේ. ඔව්. පෙරපසු නොවි. ඒ කියන්නේ හේතුපැත්ත කණයි ශබ්දේ ඵලය සෝත විඥානේ. හැබැයි දෙක එකට. මේ ඇතිකල්ලි මේ වේ. ඇත්තට ඒ තුනම තියෙන හින්දා තමයි ඔකට කියන්නේ තින්නම් සංගති පස්සු. සෝත සම්පස්සේ. තින්නම් සංගති පස්සු. එතකොට ඔය තුන පිහිටිය මට්ටම තමයි සෝත සම්පස්සේ කියන්නේ. ඒ සම්පස්සේ සිද්ධ වුණා නම් ප්‍රපංච ටික හැදිලා ඉවරයි. ඒ වේදනා සංඥා ඒ වගේන හිතන එක ඒ ටික ඔක්කොම වෙනවා. හරි. දැන් ඔතන තව සිද්ධියක් තියෙනවා මේ ආයතන ටික විස්තර කරනකොට. ඒ තජ්ජ සමන්නාහාරෝ කියලා පොතක් හම්බ වුණා නේ නේද? ඔව්. ඔව් තජ්ජෝ කියන්නේ එතනින්ම පැන නගින. කන තිබුණා කියලා ශබ්ද තිබුණා කියලා ඇහෙන්නේ නැහැ. මොකද ඇසීම කියන්නේ කනත් නෙමෙයි ඇසීම කියන්නේ ශබ්දෙත් නෙමෙයි. ඇසීම කියන එක සිද්ධ වෙන්නේ මෙතනින්ම පැන නගින ස්වභාවයකට අවධානය යොමු වෙනවා. තජ්ජෝ කියන්නේ එතනින් පැන නගින ස්වභාවයකට දැන් සිහිය යොමු වෙනවා. එතකොට තමයි ඇහුණා කියලා දන්නේ. ඒ කියන්නේ විඥාණය පහළ වෙන්නේ එතකොට. නැත්තම් විඥාණය පහළ වෙන්නේ නැහැ. දැනගන්න විදිහක් නැහැ. විඥාණය පහළ වුණ නැත්තම් දැනගන්නේ නැහැ. එතකොට හැබැයි ඇත්ත தත්ත්වේ දැන ගැනීම කියන්නේ එතනින් පැන නගුණ ස්වභාවයක් දැනගත්තා. අපි ගිනි පෙට්ටියේ ගිනි පූර ගැහුවා නම් ගින්දරක් මතුණා. දැන් ගින්දර කියන්නේ එතනින් පැන නැංග ස්වභාවයක් නේ. ඒක ගිනි කූරේ තිබුණෙත් නැහැ, ගිනි පෙට්ටියේ තිබුණෙත් නැහැ, එතනින් පැන නැගුණ ස්වභාවයක්. දැන් සද්ද කියන එක මයික් එකේ තිබුණෙත් නැහැ, ඇඟිල්ලේ තිබුණෙත් නැහැ. මේ ගැටෙන මොහොතේ මතුවන දේ, පැන නගින දේ. හරි. එතකොට අපිට ඇහුනේ ඇඟිල්ලද මයික් එකද සද්දද? සද්දේ. සද්දනේ ඇහෙන්නේ නේ. දැන් ඕක හිතන්න මේ තියෙන්නේ කන. මේ ඇඟිල්ල කියන්නේ සද්දේ, මයික් එක කියන්නේ කන, ඇඟිල්ල කියන්නේ ශබ්දේ නේ. ඔව් ශබ්දය. ඇඟිල්ල කියන්නේ ශබ්දය. එතකොට මේ මතු වුණ සද්දේ ඇසීම. ඇසීම කියන එක. හරි. ඇසීම කියන්නේ එතනින් මතු වුණ ස්වභාවයක් නිසා මේ දෙකෙන් එකක්වත් නෙවෙයි කියන එකයි තේරුම් ගන්න ඕනේ. තජ්ජ. එතනින් පැන නැගුණ. ඇසීම කියන එක තුළ මයික් එකකුත් නැහැ, සද්දෙ ඇඟිල්ලකුත් නැහැ. නෑ ඇසීම කියන එක ඔය මතුණ සද්දෙ වගේ. හරි. ඔව් ඇසීම කියන එක ක්‍රියාවක්. ඔව් ඇසීමක්. එතකොට ඇසීම බව නොදන්න කමටයි අපි ඊතුරු ටික ගැන කතා කරන්නේ. කියන්නේ ඇසීමක් කියලා නදන්නකමට කනකුත් පනවනවා, සබ්දෙකුත් පනවනවා, අජ්‍යත්ත බහිද්ද පනවනවා. ඒ අජත්ත බහිද්ද පණවන පුරුද්දම තමයි විඥාණය පහල කරන්නේ. විඥාණයෙන් තමයි කියන්නේ ඔය අජත්තේයි බහිද්දේයි තියනවා කියලා. හටගත්තා කියලා. ඒක විඥානේ මායාව. ඇත්තටම උනේ එතනින් ඉපදුන ස්වභාවයක් දැනගත්ත එක විතරයි. ඉපදුන ස්වභාවය කියන්නේ එළියේ තියෙන බාහිරයක්වත් අජ්‍යත්වයක්වත් නෙවෙයි. ඒ හටගත්ත දේ ඒකට දෙයක් කියන්න බෑ. හටගත්ත ස්වභාවයක් මොකක් හරි දැන ගැනීම විතරයි විඥාණය. ඒක නැහැ මෙහෙමයි. දැන් අපි සෝත විඥානේ කනට ආйти විඥානේ මනෝ විඥානේ මනසට ආйти විඥානේ කියලා නේ හිතාගෙන ඉන්නේ. නේද? සෝත විඥානේ කනට ආйти එක මනෝ විඥානේ මනසට ආйти එක කියලා නේ හිතාගෙන ඉන්නේ. දැන් විඥානේ කියන්නේ මොකද්ද? දැනගැනීම කියන එක කනට ආйти දෙයක් නෙවෙයි. දැන ගැනීම කියන එක මනසට අයිතියකුත් නෙමෙයි. දැනගන්න ගතිය තමයි විඥානය කියන්නේ. දැන ගැනීම නේද? හරි. එතකොට මේක ඒකෙද මේකෙද කියලා කතාවක් නැහැ. දැනුවත් වුණා මොනවා හරි. දැන ගැනීමට තමයි දැනුවත් වෙන ස්වභාවයක තමයි විඥානය කියන්නේ. ඒක අපි කන නිසා කිව්වොත් සෝත විඥානය කියනවා, මනස නිසා කිව්වොත් මනා විඥානය කියනවා. ඒ දැන ගැනීම එකයි. ඒකේ
නම කියන්නේ
තැන. තැන අනුව අපි නමත් වෙනවා. අපිට හදාගන්න. අපිට ලෝක
ධාතු
තියෙනවා. දැන් මෙහෙමයි. විඥාන දැන් මේ දැන් විඥාන කියන වචනේ දාන්න ගියම මේ ප්‍රශ්නේ. සිත කියලා කියන්නකොට දැන් දැනගන්නේ හිතනේ දැනුවත් වෙන්නේ. එතකොට සිත බොරුවක් දැනුවත් කළොත් එහෙම ඒ සිතට කියනවා විඥානය කියලා. මායාකාරයනි විඥානේ. සිත අපි කියමු ඇත්ත එක්කෙනා කියලා. එයාගේ එක ස්වરૂපයක් තමයි විඥානය. ඒ ස්වરૂපය තමයි බොරුවක් දැනුවත් කරන එක. මැජික් කාර්යය, මායාව. හරි. ඒ සිත මැජික් කාර්ය නම් මැජික් වෙන්නන මැජික් එක ඇත්ත කියලා ගන්නේ විඤ්ඤාණය. ඒ මැජික් එක දැනුවත් වෙනවනේ. මේ මැජික් එක තමයි ඇහැකුයි රූපෙකුයි තියනවා කියන එක. කනකුයි ශබ්දෙකුයි තියනවා කියන එක. ඒ කතාව කියනකොට අපි සෝත විඤ්ඤාණය කියනවා. හරි. හිතේ පිරිසිදු ස්වභාවය නිවේදී මායාවට අහුණ ගතිය. ඒකයි මේ විඥානේ මායාකාරයනේ. ඒක කණකොයි ශබ්දකොයි තියනවා කියනකොට මායාකාරී දැනුවත් වෙනවා. ඒක මායාවට අහුනේ මොකද? ඇසීම ඇසීම බව නොදන්න. අවිද්‍යාව. ඒක කණත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ශබ්දෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අන්න ඔකයි තේරුම් ගන්න. ඔව් දැන් අවිද්‍යාවෙන් පෙන්නන ඒවා අවිද්‍යාව තියනකම් තියෙනවා. වතුරට ඉබුණහම් බල්ලෙක් ඉන්නවා කියන එක මෝඩකම තියනකම් තියෙනවා. හැබැයි ඇත්ත తත්වේ හටගෙන නැහැ. ඉපදිලා නැති දෙයක් තියනවා කියන්නේ මෝඩකම. ඉතින් ඇත්ත తත්වේ නිරෝධයි. අවු විඥානේ මායාකාරය. එතකොට විඥානේට අරමුණු වෙන දේවට දෙන නම තමයි නාම රූප. විඥානේ කියන්නේ මායාකාරී ස්වභාවය. හිතේ තියෙන මායාකාරී ස්වභාවයට තමයි විඥාන කියන්නේ. මායාව තිබුණ නැත්නම් විඥානය කියලා එකක් කතා කරන්න බෑ, පණවන්න බෑ. කණයි සද්දෙයි හටගත්තේ නැත්තම් දැන් සෝත විඥානයක් ගැන කතා කරන්න බෑ. ඒ සෝත විඥානේ දැනුවත් කරන්නේ කණකුයි සද්දෙයි ගැන. ඒ කණයි සද්දේ හටගත්තේ නැත්තම් දැන් සෝත විඥානේ නැහැ. අන්නේ එකයි දැන් ඒව නැත්තම් විඥානය කියලා එකක් කියන්න පුළුවන්. විඥානය අනිදස්සන විඥානයක් දැర్శණය කරන්නත් බැහැ. අනිදස්සන විඥානය
ඊටත්
රහතන් වහන්සේට පටිච්ච සම්පදායක් නැහැ.
ඒකව
තවදයක් සර්. එතකොට ඒ නොදන්න කමට අපි දේවල් කරනවා.
ඒකව තවදයක් සර්. එතකොට ඒ චෛතසික ධර්ම
මුලාව මත තව තවත් හදාගෙන හදාගෙන යනවා. ඔව් ලෝකේ කියන්නේත් ඒක, සසර කියන්නේත් ඒක, ජීවිතයේ සත්‍යය ඔක්කොම ඒක. පංච උපාදානස්කන්ධ කියන්නේත් ඕක. එතකොට මේ පංච උපාදානස්කන්ධේ හදනවා. ඒවා තියෙන බව කියන්නේ දැනුවත් කරන්නේ විඥානය. ඉතින් ඕකෙ මිදෙන්න තමයි ඇසීම ඇසීමක් පමණයි කියලා හික්මෙන්න
කියන්නේ.
සුතේසුතමත්ත. දැකීම දැකීමක් පමණයි කියලා හික්මෙන්න කියන්නේ ඉතුරු ටික මේ මෝඩකමට පණ ඕන ඒවා කියලා තේරුම් ගන්න. අපිට. ඔහොම. ඇස සද්දයක් ඇහුණා කියනකොට සෝත විඥාණයෙන් තමයි ඔක් කියලා
තියෙන්නේ.
අපිට ඇසුණා නෙමෙයි සද්දයක් ඇහුණා. කණෙන් ඇහුණා. ඒ විඥාණය කියන්නේ. කන තියෙන්න ඕනේ නැහැ ඇහෙන්න. අන්න අතනයි. සද්දේ තියෙන්න ඕනේ නැහැ ඇහෙන්න. කන තියෙන්න ඕනේ නැහැ ඇහෙන්න. මොඩකම තිබුණාම ඇති. ඒ දෙක අවිද්‍යාවෙන් හැදෙන්නේ. කනත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, සබ්දයත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. මනෝවෙන් කරගන්න. දැන් මෙහෙමයි. ඔය වෙන් කරගන්නේ කණයි සද්දේ දෙක. ඒ කණ ඇති කල්ලි සද්ද ඇති කල්ලි සෝත විඥානය තියෙනවා. කණ ඇති කල්ලි සද්ද ඇති කල්ලි සෝත විඥානය ඇති කල්ලි පස්සපඤ්ඤත්තිය පනෝගෙන ඉවරයි. ඒක විද්‍යමානයි. අපස්සපඤ්ඤත්තිය පනෝගත්තා ඨානමේතං විජ්ජති. ඒ සිද්ධිය විද්‍යමානයි. කන නැත්තං කන නැති කල්ලි සද්ද නැති කල්ලි සෝත විඥානේ නැති කල්ලි සෝත සම්පස්සයක් පනවනවා කියන එක පස්සපඤ්ඤත්තිය පඤ්ඤාපෙස්සති නේතං ස්ථානං විජ්ජති. විද්‍යමාන වෙන්නේ දකින්න බෑ. මෙහෙමයි. සමුදය දකින්නේ අපිට දෙයක් තියෙනකොටනේ. ඒ රැවටුණාට පස්සේ කරන වැඩක් සමුදය දකිනවා කියන එක. සතිපට්ඨානේ වඩනවා කියන එක. දැන් කයක් තිබුණොත් තමයි ඒ කයේ සමුදය හොයන්නේ. කායේ කායන් පස්සේ. ඒ රැවටුණ කෙනාට රැවටීමෙන් මිදෙන්න තියෙන ප්‍රතිපදාව. නොරැවටුණ කෙනාට සතිපට්ඨානේ වඩනවා කියලා එකක් නැහැ. දැන් මේ මුලාවෙන් මිදෙන්න තියෙන වැඩපිළිවෙලනේ. සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ ඒකායනෝ අයම් වික්කවි මක්කෝ සත්තාන විසුද්ධිය. විසුද්ධිය පිණිස තියෙන වැඩපිළිවෙල. විසුද්ධිය ඕන වෙන්නේ රැවටිලා ඉන්න හින්දානේ. රහතන් වහන්සේට ඕව කරන්න ඕනේ නැහැ. ආන්න. ඔව්. රැටිමින් ගලවෙන්න විඥානේ හරහා යන්න වෙනවා. මොකද විඥානේ හටගෙන ඉවරයි. අපි හටගත්තු එකේ වැරද්ද පෙන්නලා දෙනවා. ඇත්ත අවබෝධ වෙන්නේ වැරද්ද පෙන්නලා දෙනකොට. ඒ වැරද්ද පෙන්නලා දෙන වැඩ පිළිවෙල තමයි සතිපට්ඨානයි. සමුදය ධම්මානුපස්සී. එතකොට ඇත්ත අවබෝධ වෙනවා. ඒක පෙන්වලා දෙන්න පෙන්වලා දෙන්න. සමුදේ දකින්න දකින්න එන අවබෝධය තමයි මේ සමුදේ නිසයි පරිණේ. සමුදේ නිසයි පරිණේ. පටිච්ච සම්පන්නයි. විඥානේ අපි හැම වෙලේම මායාවටපත් කරනවා. ඒකෙන් මිදෙන්න එකම විදිය සමුදේ ධම්මානුපස්සීනේ. සතර සතිපට්ඨාන. විඥානේ ප්‍රවැට්ටුවාට පස්සේ තමයි සමුදේ පෙන්නලා දෙන්න පුළුවන්. ඒක උනේ කොහොමද? හරි. එයා රූපයක් හටගත්තට පස්සේ තමයි අපිට කායනුපස්සනාව වඩන්න පුළුවන්. රූපේ හටගත්තේ නැත්නම් ඉපදුනේ නැත්නම් කායනුපස්සනාව වඩන්න බෑ. කායක් ඉපදිලා නැහැ. වතුරේ බල්ලෙක් හිටියොත් තමයි ඒක විදර්ශනා කරන්න පුළුවන්. බල්ලා පැනෙව්වහම ඒක විදර්ශනා කරලා ඇත්ත හොයාගන්න පුළුවන්. ඇත්ත හොයාගත්තට පස්සේ පැනෙන්නේ ඇත්ත හොයා ගන්න තාක්කල් වතුර බල්ලා ඉන්නවා. ඒ කියන්නේ කයට රැවටිලා ඇත්ත අවබෝධ වුණත් රැවටෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. දැන් පුතග්ජනයා කියන්නේ රැවටිලාම ඉන්න කෙනා, මඤ්ඤණාවේ ඉන්න කෙනා. පුතග්ජනයා මඤ්ඤති. පඨවීන් පඨවිතෝ මඤ්ඤ රහතන් වහන්සේ නෑ මඤ්ඤති. රහතන් වහන්සේට මඤ්ඤණාව නැහැ. සේක පුද්ගලය මාමඤ්ඤති. මාමඤ්ඤති කියන්නේ මඤ්ඤණා වෙනවා. හැබැයි දන්නවා මට මොහොම මඤ්ඤණා වුණා රහතන් වහන්සේට එහෙම නැහැ. එහෙනම් අන්න මාර්ගයක් වඩනවා මේ මඤ්ඤණාවෙ මිදෙන්න. මාමඤ්ඤති. හරි. නෑ. රහතන් වහන්සේගේ විඥානේ අනිදස්සන. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ උපමං. එත්ත දීගංච රස්සංච සුභං අසු අනුන්තුලං සුභහසුභ. ඒ කියන්නේ දිග කොට අනු කියන්නේ සියුම් මහත සුභ අසුභ ඒවා පිළිගන්නේ. එතන එත අපෝච පඨවි තේජෝ වායෝ නගති. එතන අපෝ වායෝ තේජෝ පඨවි පිහිටන්නේ නගති. එහෙම කතාවක් නැහැ. එතන ආමංච රූපංච අසේසං උපරුච්චති. ඒ නාම රූප සම්පූර්ණයෙන් ශේෂයක් නැතුව කපාගෙන උපරෝධනේ. කේවඩ සූත්‍රය. කේවණ්ඩ සූත්‍රය. એટલે એમ මට්ටම ඒ රහතන් වහන්සේගේ විඥානය. ඒකට කියන්නේ අනිදස්සන විඥානය කියලා. ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඒ රහතන් වහන්සේට තියෙන විඥානය විස්තර කරනවා නෙවෙයි. අපි කවුරු හරි ඇවිල්ලා ගිහින් අහනවා බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගේ විඥානේ මොන වගේද කියලා. දැන් ඔන්න විස්තර කරන්න ඕනනේ. ආයේ විඥානේ මෙන්න මේ වගේ. එතන නාම රූප පිහිටන්නේ නැහැ. එතන සතර මහා ධාතුරු පිහිටන්නේ නැහැ. දිග කොට සුභ අසුභ පිහිටන්නේ නැහැ. ඒවා අදාළ නැහැ. ඒ ස්වභාවය ඉතින් නමක් දෙන්න ඕන හින්දා අනිදස්සන විඥානය කියනවා. එතන විඥානය කියන එක හටගෙන නැහැ.
සර් නගාදති කියන්නේ
පිහිටන්නේ. පිහිටලා නැහැ. ඒ දැන් අපි විඥානය කියලා පනව ගත්තට ඕක විඥානයක් නෙවෙයි. මොකද විඥානය කියන්නේ දැන් එක්ක නාම රූප පෙන්වන්න ඕන. එක්ක පටවියාපදේජෝ වල පෙන්වන්න ඕන. එක්ක දිග කොට ඔය ලක්ෂණ ටිකක් පෙන්වන්න ඕන. ඒවා පෙන්වන්නේ නැත්තම් නාම රූපය එදිලා නැත්තම් දැන් කොහොමද විඥානයක් ගැන කතා කරන්නේ? නාම රූපයක් ගැන දැනුවත් කරන ගතියටනේ විඥානය කියලා කියන්නේ. මේ නාම රූප සම්පූර්ණයෙන් කපාහැරිලා අන්න එහෙම ස්වභාවයක් තමයි ඔය රහතන් වහන්සේ කියන්නේ. ඉතින් ඒකට දෙන්න නෑ. අපිට කිව්වට තේරෙන්නේ නැති එක ඔබට එන අනිදස්සන විඥානය කියලා දාගන්නකො විඥානයක් දාගන්නම වුණා. ඒ විඥානය කියන්නේ දර්ශනය කරන ස්වභාවයට. හරි? එතකොට මේ සාමාන්‍ය කෙනාට පැහැදිලි කරලා දෙන්න තියක්. මොකද ඔබ පැහැදිලි කරන්න වචන නැහැ. ගෙන නැති නිරෝධයක් නෙමේ කතා කරන්නේ.
ඔව් නිරෝධයක්.
ඔව් ඉපදිලා නැති ස්වභාවයක් ගැන දැන් විස්තර කරන්න. හරි. ඉපදිලා නැත්නම් මොනවගෙන දැනගන්න? ඒ දැනගන්න ලබන්නේ නැහැ කියන එකමයි අනිදස්සන
කියන්නේ.
සංයෝජන කතාවක් කොහොමවත් නැහැ. ලෝකික කතාවකුත් නැහැ. නම කියලා මොකක්වත් ඒ කියන්නේ මේ ලෝකෙට ඇවිත් ඉසිම වචනයක් නොයදෙන මට්ටම. ඉතින් ඒ කියන්නේ විස්තර කරන්න මොනව හරි කියන්නේ බෑ. මොකුත්ම නැහැ කියන්නේ අපි හිතන්නේ ඔය තියෙන දේවල් නැහැ කියලා. ඒක නෙවෙයි. හටගන්න. නිරෝධය කියන්නේ මේ ඉපදෙන්න හේතු යෙදිලා නැහැ. සමුදය යෙදිලා නැහැ. සමුදය යෙදුනොත් මේ ඵලය තර රහතන් වහන්සේගේ සමුදේ යෙදෙන්නේ නැහැ. මොකද අවිද්‍යාව එහෙමම නිරුද්ධයි. දැන් අපේ සංකාර දෙක තියෙනවා අවිද්‍යාව මතනේ. ඒ සංකාර එකක්වත් දැන් දැర్శණය කරන්න බෑ රහතන් වහන්සේට. ඒ කියන්නේ ඒක මේ දකින්න බෑ කියන එක නෙමෙයි උපදින්නේ. කැමැතිනම් ආපෘතඥයට මෙහෙම වෙනවා කියලා දකින්න බැරි කමක් නැහැ. අපිට කැමතිනම් බල්ලාගේ මනසෙ මෙහෙම දෙයක් උපදිනවා කියලා දකින්න බැරි කමක් නැහෙනේ. එහෙම හිතාගන්න පුළුවන්. හැබැයි ස්වභාවය තමයි වතුරේ බල්ලා උපදින්නේ. අර බල්ලාගේ මෝඩකමට උපද්දගෙන කියලා දකින්න පුළුවන්. අපේ මෝඩකමට ලෝකයක් උපද්දගෙන කියලා දැකලා ඒක විස්තර කරන්න පුළුවන්. හැබැයි එකෙන් කියන්නේ රහතන් වහන්සේත් ඒක ඉපදුවා කියලා. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වුණ මනස අවිද්‍යාවෙන් හදන එකක්වත් හදන්න හේතුවක් නැහැ නේද? මේ සමුදේ යෙදෙන්න. ඔය දැන් ආයතන ඔක්කොම දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා අපි දහමේ ඉගෙන ගන්නවානේ. අසත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, රූපෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, කනත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, සද්දෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඔව්. එතකොට දැන් ඉතින් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා ඔබ කියලා එහෙනම් අවිද්‍යාව නැති වුණ මනසට තියෙන කන මොන වගේද කියලා අහන්න. ඒකට උත්තරයක් නැහැ. ඉපදිලා නැහැ. ඒ අදාළ නැහැ. කන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා හොඳට කියනවා. ඊළඟට අහනවා රහතන් වහන්සේගේ කන මොන වගේද? අනුපාදේ. ඒකයි මේ නිරෝධයයි අපි සාක්ෂාත් කරන්න ඕනේ. මේ නිරෝධ ධර්මයක් අපේ මෝඩකමට උපද්දගෙන. ඒකට විඥාණය කියන එකත් නිරෝධ ධර්මයක්. මෝඩකම මත පිහිටන එක. ඒ නාම රූප විඥාන සම්බන්ධේ අවිද්‍යාව මතනේ. ඒ අවිද්‍යාව යෙදිලා නැත්තම් දැන් නාමයක් රූපයක් ගැන කොහොමද කතා කරන්නේ? එතකොට පස්සයක් හටගන්න බෑ. ඒකයි කියන්නේ අර අධිවචන සම්පස්සේ, පටික සම්පස්සේ කියලා දෙකක් එන්නේ. දැන් නාමකායත් පණවන්න මොනවා හරි හේතු තියනවා නම් ඒ හේතු යෙදුන්නේ නැත්නම් එහෙම මොකද වෙන්නේ කියලා යතන අහන්න.
සර් අධිවචන සම්පස්සේ
පටික සම්පස්සේ
ඔක්කියන්න
බෑ. ඒක දැන් කියන්න
බෑ. මම මගේ ප්‍රශ්නයක් මම ඉස්සරහට අහන්නම් කියලා.
ඒක අපි මොනවා හරි ගිලම්බද ටිකක් එහෙම සාගරුම් නැත්නම් ඔක ටික ඇයි තියෙන්නේ මහා නිදාන සූත්‍රය අර ආනන්ද හාමුදුරුවෝ පටිච්ච සමුපාදේ හරි සරලයි කියන්නේ. නෑ නෑ ආනන්ද එහෙම කියන්නේ එපා කියලා